ගරු රංජන් රාමනායක මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 21ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසාරණ මන්ත්‍රීතුමිය. අද විෂයන් 25ක් තිබුණත් මම තෝරගත්තේ අල්ලස්සෝ දූෂණ කොමිසම ගැන විෂය ගැන කතා කරන්න. මම ඊයේ මගේ මුහුණු පොතෙන් අසා සිටියා මට ඡන්ද දුන් ජනතාවගෙන් සහ රසික ජනතාවගෙන් මා කොයි විෂය ගැන කතා කරන්නටද මාව තුන් පාරක් පාර්ලිමේන්තුවට තෝරගත්ත ඡන්දදායකයන් කැමති කියලා. ඔවුන්ගේ වැඩිම ප්‍රතිචාරය තිබුණේ අල්ලස් හෝ දූෂණ කොමිසම ගැන මා කතා කරනවාට. ජනතාවගේ පැත්තෙන් ජනතාව මට අහන්න කිව්ව ප්‍රශ්න මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැරීට මං අහන්න කැමති. කාටවත් අපහාසයක් කරන්නේ නෙමෙයි මම මේ ප්‍රශ්න අහන්නේ. ජනතාවගේ ප්‍රශ්න ලක්ෂ 55,65,000 ජනතාවගේ ප්‍රශ්න. මුලින්ම මම කතා කරන්න කැමති මුලස්සනඩු මන්ත්‍රීතුමිය, මේ අංක 19 යන පනතින් ආරම්භ කරා අල්ලස් සහ දූෂණ කොමිසම. මේ දූෂණ කොමිසම තියෙන්නේ BMI ස්විච් එකට එහා වම් පැත්තේ. ඒ පැත්තෙම ගොඩනැගිල්ලක දැන් තියෙනවා අවුරුදු ගණනාවක සිට 94 සිට. වියදම ගරු මන්ත්‍රීතුමිය ප්‍රකෝටි ගාණක් වැඩ කරන නිලධාරි සංඛ්‍යාව 200-300ක් වගේ වැඩ කරනවා. මේ ගැන ජනතාවගේ තිබුණා හොඳ ආකල්පයක් හොරු අල්ලන්නට අල්ලස්සෝ දූෂණ කොමිසමට අපි යන්න ඕනේ කියලා ජනතාවගේ ලොකු විශ්වාසයක් ඇතුව තමා චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක විජය කුමාරතුංග මහත්මයාගේ බිරිඳ මගේ නැන්දනිය මේක පටන් ගත්තේ. නමුත් එතීමට අල්ලගන්න පුළුවන් උනේ මට මතක විදිහට අනුලා විද්‍යාලයේ ප්‍රින්සිපල් කෙනෙක් ළමෙක් දාගන්න ආපු අහිංසක දෙමව්පියන්ගෙන් පීරිසි කූට්ටම් සමග ඒ තේබොන පීරිසි කූට්ටම් කට්ටලයක් ලබාගත්ත විදුහල්පතිනියව තමයි එතුමියගේ කාලේ ඇල්ලුවේ. ඊට පස්සේ අපේ ආණ්ඩුවට පස්සේ මම හිතුවා අපි ක්‍රියාශීලීව පක්ෂපාත ભેදකින් තොරව ගිහිල්ලා අපි අල්ලන්න ඕනේ හොරුන්ව කියලා. මුලින්ම මම පැමිණිලි 26ක් දැම්මා අතිගරු සමාවෙන්න මූලාසනෝඩු මන්ත්‍රීතුමිය. මම පැමිණිලි 26ක් දැම්මා පක්ෂ ભેදකින් තොරව. මොනවාද මන් දාපු පැමිණිලි? ඒ 26 දේ මම ඒකට ඇතුල් කළා අපේ හිටපු රාජසේන රත්න මහත්මයාගේ ලේකම්බරයක් මිලියන 500ක් අරන් තියෙන හඬපටයක් ගේද මම ඒකක් දැම්මා අපේ කෙනෙක්. ඊට පස්සේ පෞසි ඇමතුමා ගත්තා සුනාමියකට ආපු හොඳ වාහනයක්. ඒ වාහනේට වංචාවක් කළා අල්ලසක් ගත්තා කියලා ඒක දැම්මා. ඒකම තමයි මුලස්සනට මන්ත්‍රීතුමිය තිල්රුක්ෂි වික්‍රමසිංහට ගෙදර යන්න හේතු වුණ මූලික කාරණේ. අපි පක්ෂපාත ભેදයෙන් තොරව තමයි මේ හොරු අල්ලන්න අල්ලස්සා දූෂණ කොමිසමේ දිල්රුක්ෂි කියන යකඩ ගැහණියක පටන් ගත්තේ. නමුත් විපක්ෂයෙන් එක දිගට චෝදනා කළා අපි ප්‍රමුඛ ස්ථානේ ප්‍රයොරිටි දෙනවා කියලා විපක්ෂයේ අයව දඩයන් කරන්න. මම හැමදාම තිත්තත් කතා කරනවා, ජනතාව අහන් ඉන්නවා. ඒක ඇත්තක් තියෙනවා. මුල් තැන දුන්නේ ආණ්ඩුවේ අයව නෙමේ, ආණ්ඩුවේ අය නොවන විපක්ෂය අයව ඇතුළට දාන තමයි මුල් තැන දුන්නේ. ඒක පිළිගන්නවා. ඒක තමයි සත්‍ය. අපි හැම කරලා නමුත් අපි හොරු අල්ලන්න ෆුල් ට්‍රයි එක දීගෙන හිටියා. එතකොට මොකද උනේ? මේ ටිකේ හඬපට ගොඩාක් ආවා. ෆෞසිගේ වාහනේ ගැන කිව්වම ෆෞසි ඇමතුමා මෙතනදී මාව හම්බෙලා, රංජන් උඹට පිස්සුද, උඹ එකට ඉඳලා මාව හිරේ දාන්න හදන්න කියලා හඬපටයක් අහුවිලා මට කුණු හරි බෙන්න ෆෞසි ඇමතුමා මෙන්න මෙතන. ඉතින් ඒ වගේ දේවල් මට වුණා. මම පක්ෂ පාට ભેදෙන්, ගෝත්‍ර ආගම් ભેදෙන් තමයි මම හොරු අල්ලන්න ඉදිරිපත් වුණේ. මේක අහන් ඉන්න ජනතාව විශ්වාස කරත් එකයි නැතත් එකයි මට වැඩකුත් නැහැ. මං කියන්නේ ඇත්ත කියලා මගේ හිත දන්නවා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මං හිතන්නේ ලෝකේ ප්‍රථම වතාවට තමයි අල්ලස්සා දූෂණ කොමිසම මිශ්‍රා පිට මහා ලොකු විරෝධයක් පෑවා මේ ඉන්න මන්ත්‍රීවරු කට්ටියම එකතු වෙලා. මොකද්ද කිව්වේ? ඒ අය කිව්වා අල්ලස්සා දූෂණ කොමිසම වැටලුවා. වටලලා කිව්වා හොරු අල්ලන්න එපායි කියලා. ඒක මාධ්‍ය හරහා දෙරණ, සිරස, හිරු හරහා ලංකාවම දැක්ක දෙයක්. ඊට පස්සේ මොකද උනේ? හඬපට කීපයක් ආවා එළියට. මම සමාවෙන්න වැරදි විදිහට ඉස්සන්න එපා. ප්‍රසන්න රණතුංග මහත්තයාගේ හඬපටයක් ආවා, රංග බණ්ඩාර මහත්තයාගේ හඬපටයක් ආවා. රංගේ ඔයා එනවද? දැම්ම ආවොත් කැබිනට් ඇමතිකමක් දෙන්න පුළුවන්, දෙන්න පුළුවන්, දෙන්න පුළුවන් කියලා ඒ වගේ හඬපට ගොඩක් ආවා. ඒ වසේරම මම ගිහිල්ලා ඉදිරිපත් කළා. ඊට පස්සේ ආවා නිස්සංක සේනාධිපති, ටිකක් ඩ්‍රින්ක් එකක් දාලා දිල්රුක්ෂි වික්‍රමසිංහට කතා කරලා කියනවා, "මැඩම් මෙහෙමයි කියලා, කවුද ඒ කෝල් එක කරන් දුන්නේ? වජිර අපේවර්ධන." එතකොට කියනවා දිල්රුක්ෂි වික්‍රමසිංහ, "I know how to make the law. I know how to" මොකද්ද කිව්වේ? "I know I know how to break the law. I know how to make the law. I know the law කියලා කිව්වා. ඒත් ඒවට තාම ඒ කියන්නේ අල්ලස් කොමිසමේ මේ තමයි මේක කිව්වේ. අදත් ඒවට කිසිම මේකක් නැහැ. දැන් සිල් රැදි නඩුව ගැන පූර්වදර්ශය මම කතා කරන්න කැමතියි. ගරු මුලසඳුරු මන්ත්‍රීතුමිය. ලංකාවේ ජනතාව බලන් හිටියා. දුන්න තීන්දුවක් සිල් රැදි නඩුවේ විදුලි නියාමන කොමිසමේ සල්ලි මිලියන 600ක් يعني කෝටි 60ක් 6000 ලක්ෂ 6000ක් ගත්තා කියලා අද බැතිවරණ කාලේ බෙදා සිල් රැදි බෙදන්න. ඒක කිව්වේ අපි නෙමේ. කවුද නඩුව දැම්මේ? ආ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමයි කිව්වේ. ඒක කිව්වම මොකද ඒ අවුරුදු තුනක් ලලිත් වීරදුඟට අනුෂ පැල්පිට මහත්තයාට අවුරුදු තුනක් දඬුවම් හිර දඬුවම් ලක්ෂ 500ක් කියලා කිව්වා. දැන් ඒක කිව්ව විනිසුරුතුමා දැන් උපරිමාධිකරණයට මාරු වෙලා. දැන් ආවිල්ලා තියෙනවා විනිසුරුවරියන් දෙදෙනෙක්. ඒ අය කියනවා අර විනිසුරුතුමා දුන්න එක වැරදි. ඒක මලකෝ නඩුවක් දායි. තවනෝ ඒ කියන්නේ ඒක තීන්දුවක් කියලා. එයා දැන් කියනවා ඒ තීන්දුව වැරදි. මේගොල්ලෝ නිදොස් කොට නිදහස්. දැන් මං අහන්න කැමති මේ ගරු සභාවෙන්. එතකොට නඩුකාරයෙක් සමාවෙන ගරු විනිසුරුවරයෙක් වැරදි තීන්දුවක් දීලා තියෙනවා මේගොල්ලෝ හොරු කියලා. අලුතෙන් ආපු නඩු සෝරි ගරු විනිසුරුවරයෝ දෙන්න කියනවා හොරු නෙමේ ගෙදර යන්න ඕනේ කියලා. එතකොට නඩුකාරෝ කරන වැරදි වලට දඬුවමක් නැද්ද? එයාට වැරදිලානේ. එයාට වැරදිලානේ. එයා කියනවනේ මේගොල්ලෝ හොරු කියලා. කියලා දැන් එයා මාරු වෙන අවශ්‍ය වීමක් කමනවා. අලුතෙන් ආපු දෙන්නා කියනවා නෑ මුන් ගෙදර යන්න ඕනේ කියලා. එතකොට අර අහිංසකෝ දෙන්න අවුරුද්ද කිරේටි මොන කෙලියක්ද? අර හරි කවුද අපේ අනුෂ පැල්පිටයි? අර කවුද මේ අදි ආ ඒ දෙන්නම ඉන්න අහිරේ. ඒ හිරේ ගිය කාලේ අනේ සර් මට සමාව ඉන්න මට මගේ පස්සේ කතා කරන්න. දැන් අනේ එහෙම කරන්න එපා. ඩිස්ටර්බ් කරන්න එපා. මම කාටවත් ඩිස්ටර්බ් කරේ නෑනේ.
ගමන් පිළ ඇමෙතුමා.
එහෙම කරලා නෑ. ගරු මුලාසාරුට මන්ත්‍රීතුමනි මගේ පාර්ලිමේන්තු ජීවිතේ කිසිම දිනක මන්ත්‍රීවරයෙකුට බාධා කරලා නෑ. සැබෑ රීති ප්‍රශ්නයක් තිබෙනවා නම් පමණයි කතා මතු කරලා තියෙන්නේ. ඔබතුමා ඒකට ගරු කරනවා කියලා මම විශ්වාස කරනවා. අපේ රීති අනුව ගරු මුලාසාරුට මන්ත්‍රීතුමනි උසස් අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ පැවැත්ම සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඒ සම්බන්ධයෙන් ගෙනෙන්නා වූ යෝජනා සම්මතයකින් තොරව මේ ගරු සභාවට අදහස් දැක්වීමට මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අයිතියක් නැහැ. ඒ නිසා විනිශ්චයකාරවරුන් පිළිබඳ යම් එතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අභියාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ විනිශ්චයකාරවරයාට එරෙහිව ගෙනෙන්නා වූ දෝෂාභියෝගයකින් පමණ පසුවයි ඒ පිළිබඳ අදහස් දැක්වීමට අපේ රීතිවල ඉඩ දී තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාලගේ ආණ්ඩුව තියෙන කාලේ සම්මත කරපු ඒ රීති අනුව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු
වෙනවා. මම මේ
මන්ත්‍රීතුමා
මම එතුමා නේ අමුගත් දේශිතුවේ මගේ සර් I agree with you. Thank you.
දැන්
එතුමා
කතා කරන්න.
දැන් මම කියන්නේ මේ ජනතාවගේ ප්‍රශ්නයක් මේ මම ජනතාවගේ නරන්දෙන් ඡන්දේ වියදම් කරලා නැතුව ආපු මන්ත්‍රීවරයෙන්නේ. මට කවුරුත් නඩු දාන්නෙත් නැහනේ මුලසුණු මන්ත්‍රීතුමිය. මොකද මට වැඩි නඩු දාන්න නැත්තේ අපහාස නඩු. මම කැලණි ගන්නෙක්. මගේ සල්ලි අය කරගන්න බෑ කියලා හැමෝම දන්නවා. එහෙනම් මගෙන් අපහස නඩු දා සල්ලි ඉල්ලන්නේ නැහැ කවුරුත්. නමුත් ජනතාව මට කියනවා ඇවිල්ලා මහජන දිනවලට මට මේ ප්‍රශ්නේ යොමු කරන්න ඔයා. ඔයා තනියෙන් ඉන්න මිනිහෙක් යකාටත් බය නැහැ අම්මත් නැහැ තාත්තත් නැහැ. එහෙනම් මට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙනම් මම විනිසුරුවරන් ගැන තියලා කතාත් මම ඇවිල්ලා මෙතන කියනවා මට දැනට නඩු 36ක් තියෙනවා. මම අදයි දැනගත්තේ මේ බලදි මට වඩා වැඩියෙන් තියනවා කියලා අධිකරණ ඇමතුමා මේ දැන් කිව්වා. සාමාන්‍යයෙන් මිනිස්සු මේ නීතිඥ මහත්තයෙක්ට තමුගේ සේවාදායකයාගේ නඩු ගැන කියන්න බෑ. එතුමා කිව්වා අද එතුමා නඩු කීයකද 35කට පෙනින්නවා කියලා. එහෙම කියන එක මං හිතන්නේ සදාචාර විරෝධී අධිකරු අධිකරණ ඇමතුමා. මම හොඳ ඒ වෙලාවේ හිතුවා හොඳ වෙලාවට තමයි ડોක්ටර් වයිට් මේක ඇතුළට ආවේ නැත්තේ කියලා. ડોක්ටර් වයිට් ආව නම් එහෙම මෙල්ලේ කෙලිය. එතකොට ලොක්කට තියෙන ලෙඩ 35ක් කියයි මෙයා. ඒක කියන්න හොඳ නෑ. ඒ කියන්නේ රහස්‍ය තොරතුරු වෛද්‍ය තොරතුරු නඩුවල කතා කියන්න බෑ. හොඳ වෙලාවට වයිටා මේක ඇතුළට ආවේ නැත්තේ. ඉතින් මම නැවතත් කතාවට එන්න දැන් සිල් නඩුවෙන් දුන්න පූර්වාදර්ශය බලන්න. මොකද්ද දුන්න පූර්වාදර්ශය? ඒ පූර්වාදර්ශයේ කියන ඒකේ තියෙන භයානකම තමයි මුලසරු මන්ත්‍රීතුමිය ඉස්සරහට එන කවුරුණත් කවුරු හරි ලේකම් කෙනෙක් මේ වගේ විදුලි නියාමන කොමිසමේ හරි FTA හරි තිබුණ මේ තියෙන සල්ලි අරගෙන මැතිවරණයට වියදම් කළොත් ඒක න අහන්න බෑ. මොකද ඒක දීලා තියෙන්නේ නීතිය මුක්තියට යටත් වුණු ජනාධිපතිවරයෙක්. එයා දීලා තිනවා ඕඩරේ ලේකම්ට ලේකම් ක්‍රියාත්මක කරලා තිනවා උසාවියෙන් කියනවා වැරදිකරු කියලා ආයේ එන අනිත් එක්කෙනා දෙන්න කියනවා වැරදි නැහැ කියලා. ඉතින් මේක සෑම සහන ලොකු ප්‍රශ්නයක් ජනතාවට. ඒ වගේම මම මේ අවස්ථාවේ කියනවා අහිංසක ඡන්ද දෙදුණු ජනතාවගේ ඡන්ද වලින් ආපු දේශපාලඥෙක් ඒ ජනතාවගේ සල්ලි හොරගම් කරනවා නම් එයා කවදාවත් වීරෙක් වෙන්නෙත් නැහැ. වීරෙක් කවදාවත් හොරගම් කරන්නෙත් නැහැ. ඒ හින්දා මම කියනවා දැන් හැබැයි මේ අද හොරු අල්ලන්න බැරි කව මොකද්ද හේතුව තමයි මේ හොරු හොරගම් කරන්නේ හරියට ට්‍රැෆික් සාජන්ලා හොරගම් කරන විදියට ට්‍රැෆික් සාජන්ලා කොහොමද හොරගම් කරන්නේ තමුන්ට හෙල්මට් එක නැතුව කොල්ලෙක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කියනවා ඉස්සරහින් හිඟන්නට දෙන්න මේක අල්ලන්න බෑ ජීවිතේට අල්ලන්න බෑ මොකද හිඟන්න තමයි සල්ලි එකතු කරන්නේ දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා පහුගිය ටිකේ අල්ලස්සව දූෂණ කොමිසමට ගිහිල්ලා top 10 කියලා මම එතුමට නඩුවක් දැම්මා මම ගරු කරනවා මම හැමදාම හොරු අල්ලන අයගේ පැත්තේ දැන් top 10 කියනන කට්ටිය මොකද උනේ දැන් කොච්චර කාලද දාලා වැඩක් වෙලා තියෙනවද මොකද්ද ප්‍රෝග්‍රස් එක එතකොට රෝහිත අබේගුණවර්ධන මහත්තයා මගේ මිත්‍රයා එතුමට අර වත්කම් බැරකම් නඩුව දැම්මේ කවුද අපිද රාජපක්ෂලා කාලේ දැම්මේ මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩු කාලේ තමයි දැම්මේ එතුමා නම් බේරුණා නායක ආවා කියලා මොකද්ද එකක් කියලා එතුමා පොඩි අර ලොකා නායකයෝ කියලා සමා වෙන්න මේ මම යාළුවානේ disturb කරන්නේ මම පස්සේ කතා කරන්න
රෝහිත අබේගුණවර්ධන එතුමා
ගරු මන්ත්‍රීතුමිය අපිට නඩු දැම්මේ මෙයා දුරකථනයෙන් බොහොම සුවදශීලීව අඬගහපු අර නෝනා මේ නෝනා දැම්මේ නෝනා දැම්මේ නෝනා තමයි නඩු දැම්මේ බෑ අර අර
අර අර
අර අඬ ගැව්වේ දුරකථනයෙන්
හරි
අන්නේ අඬගහපු එක නඩු දැම්මේ
ඒ
නඩු දාලා අපි කියනවා අපි නඩුවට මූණ දෙනවා
නායක මන්ත්‍රීතුමා
පුරු ගරු බෝලස්රා රෝණ මන්ත්‍රීතුමිය මගේ ජීවිතේ කිසි දෙයක් හංගලා නැහැ මම හඬපට ඇවිල්ලා ඔප්පු වෙලා ඉවරේ මං ඒව සතපහට ගණන් ගන්නෙත් නෑ ඒවත් කළා මිනිස්සුන්ට ඡන්ද දීලා තියෙනවනේ මිනිස්සු ෆ්‍රන්ට් සයිඩ් බෑක් සයිඩ් දැක්කත් මට ඡන්ද දීලා තියෙනවා ඉතින් ප්‍රශ්නයක් නෑ ඒක මේක ෆ්‍රන්ට් සයිඩ් බෑක් සයිඩ් ප්‍රශ්නයක් නෙමෙයි මේක අල්ලස්සෝ දූෂණ කොමිසමෙන් බෑක් සයිඩ් එකේ හැංගිලා ගිය ප්‍රශ්නයක් ඒකයි ප්‍රශ්නේ මේ පෞද්ගලික ජීවිතේ මේ අල්ලස් එකට අඳ ගන්න එපා ඒක හොඳ නෑ දිලෘක්ෂ වික්‍රමසිංහටත් ගෙනාවේ ලිංගික චෝදනා ඇත්තට එතුමිය ගරු මුලසරණ මන්ත්‍රීතුමිය එතුමිය හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. ඇත්ත කියන්න ඕනේ. එතුමිය කිව්වා ගියා අර කවුද? සියලු නීතිඥයෙක් ඩුබායි ගියා. නමුත් මම කියන්න ඕනේ මම ඔබ ඩුබායි දි හිතාගන්න ඉතින් කමන්නේ ඒකට. වාමගේ යාළුවානේ. මට කතාව කරන්න දෙන්නකො. එහෙම කරන්න එපා. හරි. එතකොට දැන් මම කියන්නේ ඩුබායි ගිහිල්ලා මොකද උනේ? ඒ අය උදව් වුණාද? කවදාවත් ජාත්‍යන්තර බැංකු තමුන්ගේ සේවාදායකයව තමුන්ගේ account holderව පාවා දෙන්නේ නැහැ. ඒක තමයි උනේ නිව්යෝක් ටයිම්ස් වලට. නිව්යෝක් ටයිම්ස් එකේ කවුද? මරියා අල් හබීබි. නිව්යෝක් ටයිම්ස් එකේ ජාත්‍යන්තර කතුරු කවුද? මයිකල් මොනවද කිව්වේ? චීනෙන් සල්ලි එව්වා කියව බැසිල් රාජපක්ෂ මහත්තයාගේ account එකට. චීනෙන් සල්ලි එව්වා කියව පහුගිය මැතිවරණයට. එතකොට මෙතනම ගෞරව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහානාමල් රාජපක්ෂ මහත්තයලා කිව්වා නිව්යෝක් ටයිම්ස් එකට නඩු දානවා කියලා. කොනඩු තාම නිව්යෝක් ටයිම්ස් එකේ මරියා අල් හබීබි මං එයාට කතා කරපු හඬපටයකුත් තියෙනවා ඒකත් මං ඉදිරිපත් කරන්න ඕන නම් එයාට මං කතා කරා නිව්යෝක් ටයිම්ස් එකේ ඒ ජාත්‍යන්තර එඩිටර් වරන් ඉන්නවා දාන්න නඩුව ඇයි නඩු දාන්නේ නඩු දාන්නේ නැත්තේ මොකද දුන්නු චීන කියන්නේත් නැහැ ගත්ත මෙහෙ කියන්නේත් නැහැ සල්ලි ඇවිල්ලා තියෙනවා චීනට විකුණුවක් තියෙනවා නමුත් මේක අහන් ඉන්න ආදරණීය ජනතාවට මම කියන්නේ මේ අය චීනෙන් සල්ලි අරගෙන අද මේක චීන කොලනිය බවට පත් කරගෙන තියෙනවා අල්ලස් අරගෙන ඒක තමයි ඇත්ත අද මල් වානේ ගේගෙන හැමෝම දන්නවා නමුත් අල්ලස් සාදුෂණ කොමිසම දන්නේ නැහැ අද CNN එකේ හැමෝම දන්නවා දැන් මේගොල්ලෝ දාගෙන තියෙනවා මොකද්ද ජනාධිපති පල්ලි ගැනීමේ කොමිසමක් කියලා ඒකෙදි මොකද වෙන්නේ ඒකෙදි මොකද සියලු නඩු ටික ෂේප් කරලා දෙනවා දාන සියලු නඩු ටික ෂේප් කරලා දෙනවා දැන් මොකද්ද ජනාධිපති කොමිසමේ තියෙන නඩු මොනවාද ළමයි 11ක් උස්සන් ගියාලු ඇත්තනේ කතාව කරන්නාගුණ මහත්තයා ඇතුළු නේවි සම්පත් උස්සන් ගියානේ දැන් නැහැ කියනවනේ ඊට පස්සේ යෝෂිද මහත්තයාට නඩුවක් දාලා තිනවා මොකද්ද CSN නඩුව CSN නඩුව මොකදලා තියෙන්නේ දැන් කියනවා CSN එක යාගේ නෙමෙයිලු එයා බ්‍රෑන්ඩ් එම්බසඩර් එයා තමයි ඕන එයා තමයි ගාමිණී පොස් එකගේ නීස් යසාර අබේරත්න එක්ක අර CSN එක ඉස්සරහ පිට පඩිපෙළේ ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මේගොල්ලෝ නැහැ කියනවා.
අල්ලන්න බෑ හොරුන්ව. මොකද හොරා කියන්නෙත් නෑ, සල්ලි දුන්න කියන්නෙත් නෑ. ට්‍රැෆික් එකේ සාජන් වගේ හෙල්මට් දාපු කොල්ලා සල්ලි දෙන්නේ ඉස්සරහා ඉන්න හිඟන්නට නැත්තම් ඉස්සරහා ෂෙඩ් එකේ කොල්ලට. හැන්දෑවට තමයි එකතු කරගන්නේ. කොහොමද අල්ලන්නේ? දැන් මේගොල්ලෝ කියනවා පුළුවන් නම් අල්ලපියව කියලා. හැබැයි හඬපට තියෙනවා අල්ලන්න බෑ. දැන් මොකද මේගොල්ලෝ කියනවා? මට මෙතන කතා වුණා ධම්මික හේම්පාල. කවුද ධම්මික හේම්පාල කියන්නේ? කඩුවෙල මහේස්ත්‍රාත්. මම කතා කළාලු කාලෝ ෆොන්සේකා එක්ක ගෙදරදී. හරි, පිළිගමුකෝ ඒක. දැන් නඩුවක් යනවනේ. ධම්මික හේම්පාලට කවුද කතා කළේ? ජෝෂිතවයි බැසිල්ලෝයි බේරන්න කියලා. මම වගකීමෙන් කියනවා දිලිජ් ජයවීර කියලා. මාලඟ හඬපටේ තියෙනවා දිලිජ් ජයවීරයි. අහගන්න මන්ත්‍රීවරුනි, දිලිජ් ජයවීරයි ධම්මික හේම්පාලයි ක්ලාස්මේට්ලා. ඒගොල්ලෝ එක පන්තියේ. එතකොට කවුද අධිකරණයට බලපෑම් කළේ? මමද දෙරණේ දිලිජ් ජයවීරද? දිලිජ් ජයවීර තමයි කියලා ධම්මික හේම්පාලයි ගෙදරට ගිහිල්ලා කිව්වේ ජෝෂිතවයි බැසිල්ලෝයි බේරන්න කියලා. මේකේ මාළඟ තියෙනවා හඬපට, නඩුව තියෙනවා. ඉතින් දැන් ඔයා කියන්නේ මල්වාණගේ කාගේද? සමහරවල් මල්වාණගේ කාගේද? මල් ඔව් අල්ලන්නේ කො? අල්ලන්න බෑනේ. දැන් මේ අල්ලන්න
මහින්දායි රණිනු යාළුවනේ.
අනේ සමහරවල් ඉතියා මේ අනේ මේ මම මේක කියන්නේ අහන් ඉන්න ජනතාවට. ජනතාව තීරණය කරන්න. මම හොරෙක් නම් මම
හොරෙක් නේද? ගරු මන්ත්‍රීතුමිය, මම ඔබතුමියගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. මේ පාර්ලිමේන්තුවේ අපි 225ක් ඉන්නවා. අපි මේ විදිහට මේ පාර්ලිමේන්තුවේ නැති මිනිස්සුන්ගේ නම් කියලා ඒ මිනිස්සුන්ගේ විනාශ කරන්න ගියොත් මේක ඉතාමත් පාර්ලිමේන්තුවේ අගෞරවයක්. දිලිජ් ජයවීර එන්න බෑ මෙතෙන්ට උත්තර. දිලිජ් ජයවීරට වැරද්ද.
ගරු මන්ත්‍රීතුමිය, ඒ කතාව ඇද්ද මෙතුමා? මෙතුමා කිව්වේ ධම්මික හේම්පාලගේ නම. ගරු මන්ත්‍රීතුමිය, මම පොයින්ට්. ගරු මන්ත්‍රීතුමිය,
මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක?
මම ඉල්ලන්නේ ඔබතුමා කරුණාකරලා මේක එළියට ගිහිල්ලා කියන්න. දිලිජ් ජයවීර විරුද්ධව ඔබතුමා තමයි ධම්මික හේම්පාලගේ නම මේ සභේ ගෙනාවේ. එතකොට එයත් නැහනේ. එයත් නැහනේ මෙතන. ඔව්. ඉතින් අහන් හිටිය. නමුත් ඔබතුමා ධම්මික හේම්පාල නැති මේ සභාවේ එතුමගේ නම එයා ඇවිල්ලා එයාට උත්තර දෙන්න බෑනේ. එතකොට ධම්මික හේම්පාලට වෙනම නීතියකුයි. එතකොට කාටද? දිලිජ් ජයවීරට වෙනම නීතියක් වෙනවා. අනේ මේ කියන්න දෙන්නේ නැහැ නේද?
රෝහිත අවේගනෝද නැහැ මෙතුමා. පොයින්ට් ෆෝඩර් එක මොකද්ද?
දැන් ධම්මික හේම්පාල මිනිසුරුවරයා ගැන එතුමාම ගිහිල්ලා
කොමිසමේ
දුන්න උත්තර ඒක තමයි. ගරු මුලස්නඩු මන්ත්‍රීතුමිය, මම දන්නවා සාමාන්‍ය හොරකමක් කරනවා එක අල්ලන්න යද්දී කේන්ති යනවා. මොකද මං ගහන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරවලට. මම දන්නවා කුඩ්ඩන්ට මම විරුද්ධයි. මං එතනෝල් කාර්යයන්ට, මිනිමරුවන්ට, ගංජකාරයන්ට, හොරුන්ට විරුද්ධයි. ඒක මගේ ඇඟේ තියෙන මොකක් හරි නිදන්ගත රෝගයක් වෙන්නේ නැති. නමුත් මං අවංකව කියනවා මේ ජනතාවගේ සල්ලි මේ මං හරි මට ඉතින් මම දැන් මහ බැංකුව සිද්ධියේදී අස්සන් නොකරපු එකම මන්ත්‍රීවරයා මම. මහ බැංකුව ප්‍රශ්නේදී මම හිටියේ ජපානයේ. මට රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ඇවිල්ලා ෆුඩ් ලෝඩ් කල්ලියට අස්සන් කරන්න කියලා. රංජන් රාමනායක ගරු මන්ත්‍රීතුමනි, මගේ ඉල්ලීම තමුන්නාංශ මෙතන මහා සුද්ධවන්තයෙක් වගේ රඟනවා නම් මහරේ හොරේ අධිකරණයට කෝල් කරන්න.
නායක මන්ත්‍රීතුමා,
ඒ මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා සර් ඔබ කියන දේ හරියටම හරි. මට ඌමනාව තිබුණා මේ හොරුන්ව මිනිමරුවන්ව දගගෙන දක්කන්න. මම කරා ඒක අවංකව කළා. අම්මපල්ල මම පිළිගන්නවා. නමුත් මම අහන්න කැමති, මම කවදාවත් සල්ලි ඉල්ලලා හොරෙක්ක කුඩ් එක බේරන්න කියලා නෑ ලොක්කා. මම කියලා නෑ අර කුඩ්ඩව එළියට දාන්න. මම
සිර ජයකොඩි ඇමෙත්තුමා,
මම කවදාවත්
මයික් එක දීලා
තියෙන්නේ මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි,
මොකද්ද රීති ප්‍රශ්නේ?
පොයින්ට් ඔෆ් ඕඩර් එක තමයි කියන්නේ.
නිශ්ශබ්ද වෙන්න.
ඔබතුමිය පක්ෂග්‍රාහී වෙන්න එපා. අපිට මෙතුමා
කිසිම පක්ෂග්‍රාහී
මේ සභාවේ ඉන්න අයයි නොඉන්න අයගේ හැමෝගෙම ආත්ම ගරුත්වය විනාශ කරනවා.
මුලාසනේ කරන
සභාපතිතුමිය අහන්න. අහන්න අය කතාවට ඉන්නෙන්ද? දීර්ඝ කාලයක් තිස්සේ මේ සභාවේ නොහිටෙන නිලියන් ගැන, කාන්තාව ගැන, දේශපාලන නොවන චරිත ගැන, ඒ අයගේ පස්සවල් ගැන, ඒ අයගේ ලිංගික අවයව ගැන
වැරදි
කතන්දර මෙතුම ප්‍රකාශ කරා.
රන්ජන් රාමනායක මහත්තුමා.
අරු මුලාසනාරු මන්ත්‍රීතුමිය, එතුමා හොඳ මාස්ටර් කෙනෙක්. මම ගරු කරන හොඳ ගුරුවරයෙක්. දැන් මේ මෙතන ගුරුවරයෙක් මට එහෙම කියන එක මං දුක් වෙනවා. මොකද මම කතා කරේ අල්ලස්සා දූෂණ කුමිසම ගැන. ඒගොල්ලෝ තමයි බැක් සයිඩ් ෆයිට් සයිඩ් ගෙනාවේ මේකට. මම මේ වැද්දේ නෑ මෙතන. මම කතා කළේ හිටපු කොමිෂනර් කිව්ව කතා, හිටපු කොමිෂනර් ගත්ත මේ අල්ලස් වගේ දේවල් ගැන. එතකොට ඒගොල්ලෝ තමයි මේ ලිංගික චෝදනා ගේන්නේ. මම අහන් ඉන්න ජනතාවට මේක හැන්දෑවියෝ, මගේ YouTube එකේ හෝ Facebook එකේ හෝ කට්ටියගෙන් මම අහනවා, මම කළ වරද මොකද්ද? හොරු අල්ලන එක වැරදිද? හොරු අල්ලන කියලා මම අනාගත්තා. ඒක ඇත්ත. දැන් මම කියන්නේ පුලසනු මන්ත්‍රීතුමිය.
මසම්මෙල්
මන්ත්‍රීතුමිය, මම මේ කියන්නේ පොයින්ට් එක 91 පොයින්ට් 91 91E. හරි. ඒක යටතේ අධිකරණයට විනිශ්චය වෙන කාරණයක් කතා කරන්න බෑ. එක. එතකොට එහෙම කතා කරනවා නම් ඒ මන්ත්‍රීවරයාට අවවාද කිරීමට මූලාසනයේ බැඳී හිටිනවා. ඒ වගේම එසේ අවවාද කළා පිළිගන්නේ නැත්නම් ඒව ඔහු අසුන් ගන්නීමටත් ඔබතුමීට බලය තියෙනවා. මේ රීතිය දිගින් දිගටම කඩ කරමින් මේ රීතිය දිගින් දිගටම කඩ කරමින් මේ මන්ත්‍රීවරයා හැසිරෙද්දී ඒක සාධාරණ නෑ මන්ත්‍රීතුමිය මූලාසනයේ ඔය විදිහට මෙහෙවන එක. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම වැරදි.
ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමිය
සමාදානම්
සභාව වෙලා මං කියන එක අහන්න.
පාර්ලිමේන්තු රීති වලට පිටින් කතා කරන්න නොකරන්න
බලන්න. සමාව වෙන මැඩම් සමාව වෙන. මේක මං කියන දේ පොඩ්ඩක් අහගන්න ගරු මන්ත්‍රීවරු.
ඔබතුමාගේ අවසාන
ලංකාවේ හිටියා අගවින්දු සූරවරු තුන් දෙනෙක් හිටියා. මේ අගවින්දු සුරුවරු තුන් දෙනා මොනවද කිව්වේ?
මන්ත්‍රීතුමා අවසන් කරන්න.
ලංකාව හිටිය අගවින්දු සුරු සරත්නන්ද සිල්වා කිව්වා මම හිරගෙට යන්න ඕනේ රජගෙදර යවුවා කියලා කිව්වේ අගවින්දු සුරු සරත්නන්ද සිල්වා. ඒක නේ අපිට කතා කරන්න බැයිද පාර්ලිමේන්තුවේ? ඊට පස්සේ මොහාන් පීල්ස් කියන අගවින්දු සුරුවරයා ඇවිල්ලා කිව්වේ මොනවද? එතුම ඇවිල්ලා කිව්වා මට දෙන්න අගවින්දු සුරු
කම
මම තමුන්නාසට ඕන තීන්දුව දෙන්න කියලා. ඉතින් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් නැත්නම් මොන මගුලකටද මේ පාර්ලිමේන්තුව? අපි තියෙන බලය මොකද්ද? මම කියන්නේ
අවසන් කරන්න.
අපි
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
මම නැවත ජනතාවට කියනවා, මේ අහන් ඉන්න ජනතාවට, මම මේ කිව් සියලුම වචනවල සියලුම චෝදනාවල වගකීම් මම ගන්නවා. මට ඕන නඩු දාන්න, මාව හිරේ දාන්න, බැරි නම් මරලා දාන්න.
ගරු මන්ත්‍රීතුමා
මම තනි මිනිහා කවන්නේ. නමුත් මම කියන්නේ දීදී තියන්නේ පීඩිත පන්ති අහිංසක අඹ හයක් කඩාගත්ත අම්ම කෙනෙක්ට නැත්තම්
සීගිරි
පොඩි විනාඩියක් දෙන්න. මම
කියන්නේ ලබා ගන්න තියනවා ගරු මන්ත්‍රීතුමා, ඉඳ අවසන් කරන්න.
පොඩි මිනිහට පාලනය කරන්න විතරයි ලොකු අය බේරෙනවා, ඇන්ටිසිපේටරි බේල් ගන්නවා, සිංගප්පූරු යනවා, අසනීප වෙනවා. ඒ හින්දා තමයි මගේ සටන. මට නඩු කොච්චර දැම්මත්, හිරේ දැම්මත් මම ළඟද හිරයන් නියමයි. නමුත් පොඩ්ඩක් දෙන්න මට. මම නැවත නීතිය හරියාකාරව ඉෂ්ට කරගන්න තමයි මගේ මේ සටන.
නැත්තම්
කායකවත් විනිසුරුවර එක්කත් කායකවත් මම තරහක් නෙමේ. මම කියන්නේ නීතිය හැමෝටම සමාන විය යුතුයි කියමින් මම
ළඟාවදිල්
මම